ප්‍රධානවර කටයුතු අපි ආරම්භ කරන්නේ නැහැ. අද දින න්‍යායපත්‍රයේ විෂය අංකකයේ සිට 3 දක්වා සුහුදු ක්‍රීඩා නියාමන අධිකාරියේ පනත් කෙටුම්පත දෙවිනවර කියවීම, රාජ්‍ය ණය කළමනාකරණ පනත යටතේ නියෝග අනුමත කිරීමට, විදේශ විනිමය පනත යටතේ නියමය අනුමත කිරීමට ගරු කම්කරු මාත්‍ය හා මුදල් ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ගරු අනිල් ජයන්ත මහතුමා.
ගරු කථානායකතුමනි, අද දින න්‍යායපත්‍රයේ ප්‍රධාන වැඩකටයුතු වල විෂයාංක 1 සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම සඳහාද, විෂයාංක 2 රාජ්‍ය ණය කළමනාකරණ පනත යටතේ නියෝග සහ විෂයාංක 3 විදේශ විනිමය පනත යටතේ නියමය අනුමත කිරීම සඳහාද මම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමි.
විවාදය ආරම්භ කිරීම සඳහා ගරු අමාත්‍ය අනිල් ජයන්ත මහතුමා ඔබතුමාට විනාඩි 18ක් තිබෙනවා.
ගරු කථානායකතුමනි, අද දින විවාදයට බඳුන් කරන මේ කාරණා තුන අතරින් පළවෙනි කාරණය සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පනත් කෙටුම්පත. මෙහි ප්‍රධාන අරමුණ වන්නේ සූදු නියාමන අධිකාරියක් ස්ථාපිත කිරීම. සූදු ක්‍රීඩා සම්බන්ධයෙන් යම් විසිරුණු නීති රීති ප්‍රමාණයක් ලංකාවේ තිබුණත් ඒවා නියාමනය කිරීමට මේ දක්වා නීතියක් තිබුණේ නැහැ. 2023 දී ආරම්භ කළා මෙම සූදු ක්‍රීඩා නියාමන අධිකාරී පනත් කෙටුම්පත. මුත්තේ අවසාන වුණේ නැහැ. දැන් අපි ඒක ඉදිරිපත් කරලා තියෙනවා, විශේෂයෙන්ම ප්‍රධාන අරමුණු කීපයක් මුල් කරගෙන. ඒ ප්‍රධානම අරමුණ බවට පත්වෙන්නේ සූදු ක්‍රීඩා ක්‍රියාකාරකම් නියාමනය කිරීම සහ පාලනය කිරීම. මොකද දැනට පවතිනවා තුරඟ තරඟ මත ඔට්ටු ඇල්ලීමේ ආඥා පනත, ඒ වගේම සූදු ආඥා පනත සහ 2010 අංක 17 දරන කැසිනෝ ව්‍යාපාර නියාමන කිරීමේ පනත. එතකොට තුරඟ තරඟ ඔට්ටු ඇල්ලීමේ ආඥා පනත යටතේත්, ඒ වගේම සූදු ආඥා පනත යටතේදීත් සිද්ධවන්නේ හුදෙක්ම මෙවැනි ක්‍රියාකාරකම් මතින් බදු ආදායම් එකතු කිරීම සිදු කර ගැනීම සඳහා වූ සීමා සහිත ක්‍රියාකාරකම් ටිකක්. ඒ වගේම ඒවාට ගැට ගැහිලා තියෙන අනෙකුත් අනුශාංගික ක්‍රියාකාරකම් මේවා නියාමනයට පත් වෙන්නේ නැහැ. ඒ වගේම 2010 අංක 17 දරන කැසිනෝ ව්‍යාපාර පනතේ ප්‍රධාන අරමුණ බවට පත් වුණේ කැසිනෝ ව්‍යාපාර සම්බන්ධයෙන් බලපත්‍ර ලබා දීමත්, ඒ වගේම ඒ ව්‍යාපාර සම්බන්ධයෙන් අදාළ බල ප්‍රදේශයේ ක්‍රියාත්මක කරන්න ඕන බල ප්‍රදේශයේ මොකක්ද කියලා තීරණය කිරීමත්. කෙසේ වෙතත් ඒට අදාළ රෙගුලාසි නිකුත් වෙලා තිබුණේ නැහැ. ඒ නිසා මේ වෙනකම්ම ලංකාව ඇතුලේ ඔට්ටු සූදු සහ කැසිනෝ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වුණු දේවල් නිසි නියාමනයකට යටත් කරලා නැහැ. ඉන්නේ ඒ අඩුපාඩුවත් මගහරවා ගනිමින් මේ නියාමනය කිරීමට යටත් කිරීමත්, ඒ වගේම මෙවැනි ක්‍රියාකාරකම් ආර්ථිකයත් එක්ක ගැට ගැහිලා තියෙනවා, සංචාරක කර්මාන්තික ගැට ගැහිලා තියෙනවා, සමාජයත් එක්ක ගැට ගැහිලා තියෙනවා, විවිධ පරාසයන් ගන්නාවක තියෙනවා. ඒ නිසා මේ නියාමනය කිරීමෙන් අපි බලාපොරොත්තු වෙනවා යම් රාජ්‍ය ආදායමකුත් එකතු කර ගැනීම. ඒ වගේම මේ සූදු ක්‍රීඩා විශේෂයෙන් පවත්වාගෙන යාමේදී විනිවිද භාවය ඉතාමත් වැදගත් වෙනවා. ඒ පාරදෘශ්‍ය භාවය, වගේම ඒ වගවීම, ඒ යහපාලනය ස්ථාපිත කර ගැනීමත් මේ පනත් කෙටුම්පතෙන් අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ සූදු ක්‍රීඩා වලදී මේ අධිකාරිය පිහිටවීම හරහා විශේෂයෙන්ම එහි විෂයපතේ තීන්දුව කරන්න, ඒවා මොන මොන දේවල්ද අනුමත කළ යුතු වන්නේ, ලයිසන්ස් ලබා දෙනවා නම් මොනවට ලබා දෙන්නේ, තහනම් කරනවා නම් මොනවට තහනම් කරන්නේ, සීමා කිරීම කරන්නේ, ඒ සියලු කාරණා මේ අධිකාරියට බලය පැවරෙනවා. ඒ වගේම තමයි මේවා පවත්වාගෙන යාමේදී පවත්වා ගත යුතු අවම ප්‍රමිති තත්ත්වයනුත් මේ පනතේදී අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ සූදු වැනි ක්‍රියාකාරකම් වලදී ගැට ගැහිලා තියෙන නීති විරෝධී ක්‍රියාකාරකම් පවා මෙයින් අපි නියාමනය කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම මුදල් විසුද්ධිකරණයේ තෙරෙහිව ක්‍රියාකාරකම් වීම, ඒ වගේම ත්‍රස්තවාදය සඳහා මුදල් සම්පාදනය වීමේ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ගත්තහම නීති රීති නියාමනය අඩු රටක එවැනි දේවල් වැඩිපුර තියෙන්න පුළුවන්. ලංකාව දැනට මේ ඇන්ටි මනි ලොන්ඩරින් සම්බන්ධයෙන් තියෙන වර්ගීකරණය යටතේ අපි ඉන්නේ ග්‍රේ ලයිස්ට්ුවේ, කියන්නේ අවදානම් කලාපයක, කියන්නේ තව ඉඩකඩ තියෙනවා ලංකාව ඇතුලේ මුදල් විසුද්ධීකරණය වීම, ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් වලට මුදල් සම්පාදනය කිරීම වැනි ක්‍රියාවලට. ඒ නිසා අපි ඒක වෙනස් කර ගැනීමට විශේෂයෙන්ම ඇන්ටි මනි ලොන්ඩරින් සහ මේ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සඳහා මූලිනේ කිරීමේ සම්බන්ධයෙන් සිද්ධ කරලා තියෙන ඒ ටාස්ක් ෆෝස් එකට ක්‍රියාකාරකම් සිද්ධ කරමින් යනවා. ඒ අනුව අපේ අරමුණක් වෙනවා 2026 මාර්තු වලදී සිදු කිරීමට නියමිත මියුචුවල් ඉවැලුවේෂන් එකේදී අන්න අර ග්‍රේ ලිස්ට් එකෙන් අපි ඉවත් වෙලා මේ විසුද්ධීකරණයට ඉඩක් නැති විනිවිදභාවයෙන් වැඩ කටයුතු කරන්න පුළුවන් රටක් කියන කාරණේ ඉදිරිපත් කරන්න. ඒ නිසා මේ නියාමන සූදු ක්‍රීඩා නියාමන අධිකාරී පනත් කැටුම් පත මගින් යම් විශේෂ වාසියකුත් සැලසෙනවා අන්නේ ඇන්ටි මනි ලොන්ඩරින් ක්‍රියාකාරකම් වලට අපි එකතු වීම. ඒ වගේම මේ සම්බන්ධයෙන් සමාජයට විය හැකි හානි ඒ පිළිබඳවත් අපි අවම කරන්න. ඒ වගේම අපි දන්නවා මේ වෙනි ක්‍රීඩා සූදු ක්‍රීඩාවලදී ඒවා සීමා කිරීම කරගන්න වෙනවා, ළමුන් ක්‍රීඩාවෙන් අයින් කර ගැනීම එවැනි කාරණා කරන්නත් මේ අධිකාරියට බලය පැවරෙනවා. ඒ අනුව මේ අධිකාරිය තම විධිමත් විදියට පවත්වන මේ සංයුතිය තීරණය කරනවා සමාජිකයන් 7 දෙනෙක්ගෙන්. ඒ සමාජිකයන් 7 දෙනාගෙන් අනිවාර්යෙන් පත් වෙන්නට ඕනේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිතු ඔහුගේ වැයගේ නියෝජිතයෙක්, පොලිස්පතිතුමා හෝ නියෝජිතයෙක්, භාණ්ඩාගාර ලේකම්තුමා හෝ නියෝජිතයෙක්, ඒ වගේම මහා බැංකුවේ මූල්‍ය බුද්ධ්‍යාංශයේ ප්‍රධානියා හෝ නියෝජිතයෙක්. ඊට අමතරව ජනාධිපතිවරයා මුදල් ඇමතිවරයා විදිහෙන් පත් කරනු ලබන නියෝජනයන් 3 දෙනෙක් යනු 7 දෙනයි. මෙහි සමස්ත විෂය පතය තීරණය වෙනවා මේ සමාජිකයන් පත්කිරීම, අපරාධ වළක්වා ගැනීම, නීති විරෝධී සූදු ක්‍රීඩාවන් වළක්වා ගැනීම, වගේම බලපත්‍ර ලබා දීම, එවැනි කාරණා ගණනාවක් මේ කටයුත්ත ඇතුලේ සිද්ධ කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ නිසාම දැනට පවතින ආඥාපනත් 3ක් මේ සමග අහෝසි වෙනවා. එකක් තමයි 44 වෙනි අධිකාරිය අර්ථින තුරංග තරඟ පැවැත්වීම අපි අස්වරේස් කරන ඔට්ටු ඇල්ලීමේ ආඥාපනත, ඒ වගේම සූදු ආඥාපනත 46 වෙනි අධිකාරිය අවසියටපත් වෙනවා, ඒ වගේම 2010 අංක 17 දරන කැසිනෝ ව්‍යාපාර පනතත් මෙයින් අවෝසි වෙනවා. ඒතකොට 2010 අංක 14 දරන කැසිනෝ ව්‍යාපාර පනතේදී බලය දීලා තිබුණේ ක්‍රියාත්මක වෙන්න බලපත්‍ර ලබා දීමටත් ප්‍රදේශයේ තීරණය කිරීමටත්. හැබැයි 2022 අගෝස්තු 31 වෙනකන් ඒ ක්‍රියාකාරකම් ලයිසන්ස් ලබා දීම සිදු වෙලා තිබුණේ නැහැ. නමුත් 22 අගෝස්තු 31 වෙනිදා ක්‍රියාත්මක වෙනවා රෙගුලාසියක්. ඒ අනුව ඒ වෙනකම් පවත්වාගෙන ආපු ඊට කලින් ඉඳලම අපි දන්නවා මේ බලපත්‍ර රොදුනත් කැසිනෝ ව්‍යාපාර සූදු ඔට්ටු දිගින් දිගටම ක්‍රියාත්මක වුණා. ඒ අනුව ඒ වෙනකම් පවත්වාගෙන තිබුණු කැසිනෝ බලපත්‍ර 4ක් ලබා දීලා තියෙනවා 22 අගෝස්තු 31 කරන ලද රෙගුලාසි මත. ඒ වගේම එතෙන්දි කාල සීමාවක් ලබා දෙනවා තවදුරටත් ඒ ක්‍රියාකාරකම් වල නියැලෙන සමාගම් තැනැත්තන්ට බලපත්‍ර ලබා ගන්න. එහි ප්‍රතිඵලයක් විදිහට 2022 අවසාන වෙනකොට තවත් අලුත් බලපත්‍ර 2ක් සහිතව බලපත්‍ර 6ක් ක්‍රියාත්මක වෙනවා. ඒ අනුව මේ සූදු ක්‍රීඩා නියාමන අධිකාරි පනත යටතේ මේ නියාමනයේ සිදුවෙන ගමන්ම තම අවධානය යොමු කරන්න ඕන කාරණයක් තියෙනවා. කොහොමද මේක තෝරා බේරා ගන්න මේ සූදු ක්‍රීඩා? මේව සමහරවදී දැන් අර සාම්ප්‍රදායික දෙවිච සූදු ක්‍රීඩාවකට වඩා එහාට ගිය තාක්ෂණික ගැට ගැහිච්ච තියෙනවා. ඒ වගේම සමාජ සූදු ක්‍රීඩා විවිධ ආකාරයට මේ පැතිරීම විශාලයි. ඒවා තෝරා බේරා ගැනීමේ බලයත් නීති රෙගුලාසි නියාමන කිරීමේ බලයත් මේ අධිකාරියට පැවරෙනවා. එතෙන්දී මේ සමාජ සූදු ක්‍රීඩා මොනවද කියන එකත් නිර්වචනය කරගන්න සිද්ධ වෙනවා මේ පනත යටතේ. එයිදී ඇත්තටම අර ඒ ක්‍රීඩාවට සම්බන්ධ වෙන තුන්වෙනි පාර්ශවයකට ඔට්ටු ඇල්ලීමෝ වෙනත් ආකාරයකට මුදල්ලෝ ප්‍රතිලාභ ලබා ගන්න බැරි. ඒත් යම් නිවසේ හෝ අපේ සමාජයේ වශයෙන් ගැට ගැහිලා තියෙන සමාජීය ක්‍රීඩා ඉඩකඩ කිරීමට ඉඩකඩ ලැබෙනවා. නමුත් එය තීරණය කරන්නේ මේ අධිකාරිය විසින්. ඒ වගේම මේට ආවරණය වෙන්නේ නැති සූදුමේ ස්වරූපයේ දකින ශ්‍රී ලංකාවේ පනත් කෙටුම්පත් දෙකක් තියෙනවා. ලොතරැයි මණ්ඩලයේ වගේම ජාතික ලොතරැයි මණ්ඩලයේ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ඒ ලොතරැයි මණ්ඩල දෙකේ ක්‍රියාකාරකම් මේ අධිකාරියට යටත් වෙන්න. ඒකට හේතුව තමයි දැනටමත් මේ දෙක ක්‍රියාත්මක වෙන්නේ පාර්ලිමේන්තුවෙන් අනුමත වෙච්ච පනත් යටතේ. ඒ නිසා මේක කෝපා කමිටු වලට වගකීමට යටත් වෙනවා, විගණන යටත් වෙනවා. ඒ කියන්නේ දැනටමත් ඒ නියාමනයේ ඒ වගේම වාර්තාකරණයේ සිදුවන නිසා එය මේ දෙකෙන් ඉවත් කරලා තියෙනවා. ඒ අනුව අපි බලාපොරොත්තු වෙන ඇත්තරම මේ පනත් මේ අධිකාරිය පිහිටුවීමෙන් සිදු කරන්නේ විසිරීලා තියෙන මේ සූදු ක්‍රීඩා වැනි දේවල් එක අධිකාරියක් යටතේ නියාමනය කිරීමෙන් අපි කියනවා රෙස්පොන්සිබල් ගේමින්. මේ සූදු ක්‍රීඩා වගවීමට යටත් කරන, වගකීමට යටත් කරන රෙස්පොන්සිබල් ගේමින් ඉන්ඩස්ට්‍රි එකක් වෙනුවෙන් මේ නීති සම්පාදනය කර ගැනීම. ඊළඟට ඉදිරිපත් කරනවා විශේෂයෙන්ම කෙටුම් පතක්. ඒ කෙටුම් පත සම්බන්ධ වෙන්නේ රාජ්‍ය නාය කළමනා කරන පනත යටතේ ක්‍රියාත්මක වෙන එකක්. 2024 අංක 33 දරන රාජ්‍ය නාය කළමනා කරන පනත දැනටත් ක්‍රියාත්මකයි. මේ රාජ්‍ය නාය කළමනා කරන පනත සාමාන්‍යයෙන් ඕනෑම රජයකට වැදගත් වෙන නාය කළමනාකරණය කිරීම. ඒ වගේම විශේෂයෙන් මේ මොහොතේදීත් අපිට ගොඩක් වැදගත් වෙනවා. මොකද අපි ආණ්ඩු බලය ලබා ගත්තේ යම් ආර්ථිකයේ බිඳවට්ටලා විසිරිච්ච තැනක ඉඳලා. ඒ නිසා අපි ස්ථාවරභාවය අරගෙන ඉදිරියට යනකොට ආණ්ඩුවේ නාය කළමනාකරණය කර ගැනීම වැදගත් වෙනවා. ඒ අනුව රාජ්‍ය නාය කළමනා කරන පනතේ හතරවැනි කොටස යටතේ වූ විශේෂ ශේත්‍ර හතරක් පිළිබඳව තමයි මේ ඉදිරිපත් කිරීම කරන්නේ. මේට පාදක වෙනවා 2022 සිදු කරන ලද කියන අපේ ඩිවලොප්මන්ට් පාර්ට්නර්ස් ඇතුළුව කරන ලද ඒ අධ්‍යයනයකින් රාජ්‍ය ණය කළමනාකරණයේ කාර්ය සාධනයේ ඇගවීම පිළිබඳව ඉදිරිපත් කරන ලද වාර්තාවකට අනුව සොයා ගැනීම කරනවා රාජ්‍ය ණය කළමනාකරණයේදී විශේෂයෙන්ම ගැටලු පැන නැගිච්ච තැන් කීපයක්. එකක් තමයි ඒ ආයතනවල වගකීම පැහැරෑරීම. රාජ්‍ය ණය විසිරීලා තියෙනවා. ඒ වගේම නොගැලපෙන නීති රාමු යටතේ ණය ගන්නවා. ඒ වගේම ණය සඳහා අපකරණිකුත් කරනවා. විනිවිදභාවයේ උපණය ලබා දීම අපි ඔන්ලෙන්ඩින් කියන කාරණා පිළිබඳ ගැටලු. ඔබ දකින්න ඇති අතීතයේදී බෝධුට විවේචනාව විගණන වාර්තාවලදී පවා හෙළිදරව් වුණා. ආණ්ඩුව ලබාගත්තු ණය නිසි පරිදි වාර්තා වෙලා නැහැ. අපි කවුරුත් දන්නේ නැහැ ණය ප්‍රමාණය කියන දේවල්. මොකද මධ්‍යම රජයේ ලබා ගන්න ණය වලට අමතරව වෙනත් රාජ්‍ය ආයතන විශේෂ රාජ්‍ය ව්‍යවසායන් ලබාගත්තු ණය ඒ වගකීමේම තියෙන ගමන්ම ගිණුම් ගත වීමේ යම් යම් දුර්වලතා තිබුණු බව මේ වාර්තාවලුත් තේරදරු කරගෙන ඒ නිසි පරිදි නියාමනය කිරීමට කළමනාකරණය කිරීම සඳහා රාජ්‍ය ණය කළමනාකරණ පනත ගෙනෙනවා. මේ රාජ්‍ය ණය කළමනාකරණ පනත සම්බන්ධ වෙන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතටත් 2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ පනත යටතේ. එතකොට මේ ඉදිරිපත් කිරීම මේ කෙටුම් පත යටතේ ඉදිරිපත් කරන ප්‍රධාන ශේත්‍ර හතරයි. එකක් අපකිරීම ගරන්ටිස් ලබා දීම. ඒ ලබා දෙනකොට මොන විදිය ක්‍රියාමාර්ගයක්ද අපි අනුගමනය කරන්න ඕනේ කියන කාරණේ. ඒ වගේම උපණය ලබා දීම. ඒ කියන්නේ අපි ඔන්ලෙන්ඩින් ලබා දෙනකොට අනුගමනය කරන්න ඕන ක්‍රියාකාරකම. ඒ වගේම ණය ගිවිසුම් ඇති කරගන්න ණය ලබා දෙන පාර්ශවය ලෝක බැංකුව, ජයිකා වෙනත් ආයතන වෙන්න පුළුවන්, ද්විපාර්ශ්ව වෙන්න පුළුවන්. ඒගොල්ලන් සමග මහා බාංගනාගාරයේ කොහොමද ගිවිසුම් ගත වෙන්නේ, සීමාවන්. ඒ වගේම ඒ තවත් එක මූලණය ක්‍රමවේදයක් තියෙනවා රාජ්‍ය ආයතන වලට මූලණය කිරීමේදී මූල්‍ය කල්බදු ෆයිනෑන්ස් ලීස් යටතේ. ඒ සඳහා මෙයින් ආවරණය ලබා දීලා තියෙනවා. මේදී විශේෂත්වය වන්නේ මෙන්න මේ ඔන්ලෙන්ඩින් සහ උපණය සහ අපකර ලබා දීමේදී දැන් රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයත් රාජ්‍ය ණය කළමනාකරණ සම්බන්ධීකරණ කමිටුවත් මේ පිළිබඳව නිසි ඇගයීමකට ලක් කරලා ඒ ආයතන බිඳ වැටෙන්නේ නැති විදිහටත් ඒ ආයතන නැවත පවත්වාගෙන යන්න අවශ්‍ය වෙන විදිහටත් ඒ සියලු දේවල් විමර්ශනය කරලා තමයි මේ අදාළ අපදීම හෝ උපණය ලබා දීම සිද්ධ වෙන්නේ. ඒදී විශේෂයෙන් පරීක්ෂාවට ලක් කරන ඔවුන්ගේ ගිණුම් වාර්තා විගණනය කරපුවා. ඒ වගේම මේ ණය ලබා දීම සහ අප ලබා දීම ඉලක්ක කරගන්නේ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත යටතේ එන ආර්ථික සංවර්ධන ව්‍යාපෘති සඳහා ආර්ථිකයේ තවදුරටත් ඉදිරියට ගෙන යාම සඳහා අවශ්‍ය කරන කරන ව්‍යාපෘති වෙනුවෙන්. ඒ අනුව තමයි මේ රාජ්‍ය මූල්‍ය ණය කළමනා කරන පනතේ විධිවිධානතික සැලකිලා තියෙන්නේ. මං හිතනවා අපේ ඉලක්කයක් තියෙනවා රාජ්‍ය ණය ප්‍රමාණය කළමනා කරන 2032 වෙනකොට දළ දේශීය නිෂ්පාදිත ප්‍රතිශතයක් විදිහට 95% ඉලක්කයට යන. ඒ ඉලක්කයට යෑමේදීත් මේ ඉදිරිපත් කළ තියෙන කාරණා අපිට වැදගත් වෙනවා. දැනට තියෙන දත්ත සංඛ්‍යාලේඛන ගත්තාම අපි මේ තියෙන නිර්ණායක ඇතුලේ නිසි පරිදි මේ ණය කළමනා කරන ක්‍රමින් ස්ථාවර වෙමින් ඉදිරියට යමින් තියෙනවා. ඊළඟට ඉදිරිපත් කරන්න තියෙන්නේ කාරණේ තමයි විදේශ විනිමය 2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ 22 වෙනි වගන්තිය අර්ථයේ නිකුත් කරන ලද නියමයකට ඉදිරිපත් කරනවා. ඒ අනුව විශේෂයෙන්ම අපේ කැපිටල් account එකේ ප්‍රාග්ධන ගිණුමේ විදේශ අංශවලදී මුදල් නිදහස් කිරීමේදී සමාගමකට යම් සීමාවන් පැනවිලා තිබුණා. ඒ සීමාවන් නිදහස් කරන්න ඕනයි කියලා කතා ඒ නියමයන් යටතේ ඉදිරිපත් වෙලා විශේෂයෙන්ම අර්බුදකාරී තත්ත්වය සමාන වෙනකොට 2020 ඉඳලා කලින් කලට ඒ සීමාවන් පැනෙව්වා. 2020 අප්‍රේල් 2 වෙනිදා ඉඳලා පළමු නටන මාස 3කට පැවරුවා කොච්චර ප්‍රමාණයක් සමාගම් වලට එළියට අරන් යන්න පුළුවන්ද මේ ප්‍රාග්ධන ගිණුම අතර කියලා. ඉන් පස්සේ හැමතිස්සෙම මාස 6න් 6ට මේ සීමාවන් පැනෙව්වා. අපි ආණ්ඩුව පත් වුණාට පස්සේ මේ සීමාව අපි නිශ්චය කරනවා 2024 දෙසැම්බර් 20 වෙනිදා 2025 ජූනි 19 කියන මාස 6ක කාල පරිච්ඡේදයේ. ඒ කාල පරිච්ඡේදයේදී අපි සීමාව වැඩි කළේ නැහැ. එතෙක් පැවති සීමාව පවත්වාගෙන ආවා. ඒකට එක් ප්‍රධාන හේතුවක් උනේ අපිට තිබුණු පළවෙනිම අභියෝගය තමයි මේ ආර්ථික ස්ථාවර කරගන්න එක. ඒක අපි නිරන්තරයෙන් කිව්වා. ඒ වගේම අදාට සන්තෝෂෙන් කියන්න ඕනේ ඒ ස්ථාවර කිරීම සෑම ක්ෂේත්‍රෙම රාජ්‍ය ආදායම කළමනාකරණය කිරීමේදී තේ ස්ථාවර කිරීම අපි කරලා තියෙනවා. මූල්‍ය වෙළඳපළ කළමනාකරණය කිරීමේදී වෙළඳපළේ මිල ගණන් ස්ථාවර කිරීම, ඒ වගේම තමයි විදේශීය අංශයේ විදේශීය සංචය ස්ථාවර කර ගැනීම කියන කාරණා හැම පැත්තකින්ම අපි ගත්තාම මේ ස්ථාවරත්වයේ වගේම රටේ නිෂ්පාදනයේ පැත්තෙත් මේ ස්ථාවරත්වයේ සෑම ආර්ථික දත්තයකින්ම පෙන්눔 කරලා තියෙනවා. ඒ අනුව එදා අපි වෙනස් කරන්න ඉඩ දුන්නේ නැහැ. නමුත් දැන් ආර්ථික එකමෙන් ප්‍රසාරණය වෙලා ඉදිරියට එන නිසා අපි මේ
අවස්ථාවේදී
කොමත්ම ස්තුතියි වෙනස් කරන්න යෝජනා කරනවා. ඒ අනුව ඒ වර්ග දෙකකට සමාගම් වලට යම් වැඩි කිරීමක් සිදු කරන්න කැමතියි. ඒ වගේම ගරු කතානායකතුමේ මේ මගේ අදහස් දැක්වීම අවසන් කරන්න කලින් පුංචි ඉදිරිපත් කිරීමක් කරන්න මේ මොහොත වෙනකොට අපි ඉතාම අපහසුයෙන් මේ විස්තර කිරීම කරන ගමන්
ගරු සභානායකතුමා අර එමෙතුමාට විනාඩි 5ක් ලබා දෙන්නද?
බොහොම ස්තුතියි. මෙන්න මේ
ගරු අමාත්‍ය ඔබතුමාට විනාඩි 5ක් අමතර විනාඩි 5ක් ලබා දෙන්න.
විනාඩි 5ක්. මෙන්න මේ ස්ථාවර කිරීම ඉතාමත් අපිට වැදගත් වෙනවා. ඇයි අපිට මේ ස්ථාවර කිරීම වැදගත් වෙන්නේ? මේ මොහොත වෙනකොට අපි ඉතාම අමාරුවෙන් දුෂ්කරව මේ කාර්යයට මුහුණ දෙමින් මහ ජනතාවට යෝජනා කරමින් තියෙනවා. මේ සඳහා එකට එකතු වෙලා අපි මේ රට ගොඩ ගන්න මේ අර්බුදයෙන් ගොඩ ගන්න උදව් කරන්න කියලා. එකවර ප්‍රශ්න දෙකකට මුහුණ දෙනවා. මේ හිර වෙලා තිබිච්ච ආර්ථිකයේ ගොඩ ගන්න ගමනින් අපේ ආර්ථිකය ප්‍රසාරණය කරන්න ප්‍රමාණවත් ආයෝජන මෙතෙන්ට කැන්දන්නට ඕනේ. ඉතාමත්ම වැදගත් වෙන කාරණේ තමයි ආයෝජන කැන්දන්න. ආයෝජකයන්ගේ විශ්වාසය තහවුරු කරගන්න. ඒක අපි රට ඇතුළෙත් රටින් පිටතත් ක්‍රමයෙන් ස්ථාපිත කරමින් යන අවස්ථාවදී අපිට රට ඇතුළේ බෝයම් තෝරාගත්තු කණ්ඩායම් සමාජ විපක්ෂයේ සෝ වෙනත් දේශපාලන හේතුන් මත හිතාමතා හෝ වෙනත් හේතු නිසා මෙන්න මේ ස්ථාවරත්වයට බාධා වෙන දේවල් ගොඩාක් සිද්ධ වෙමින් තියෙනවා. ඒ අතර ප්‍රධාන එකක් ඔබ දකින්නට ඇති මේ පහුගිය සතිය ඇතුළතදී සමාජයේ බයක් නිර්මාණය කරනවා. විශාල මුදල් ප්‍රමාණයක් අච්චු ගහලා රට ආයේ අර්බුදයකට යන්න යනවා කියලා හදනවා. මේවා එක්කෝ හිතාමතා කරනවා, එහෙම නැත්නම් නොදැනුවත් භාවයේ සම්බන්ධයෙන් කරන කාරණා. ඒ නිසා පළමුවෙන් මේ යම් සංවිධානයක් විසින් ඉදිරිපත් කළා ට්‍රිලියන 1.2ක් බිලියන 1200 ගානක අපේ ආණ්ඩුව යටතේ මුදල් අච්චු ගහලා කියලා. ඉතින් පළවෙනිම කියන්න කැමතියි දැන් මේ ක්‍රියාත්මක වෙන වපසරිය ඇතුලේ ආණ්ඩුවට මුදල් මුද්‍රණය කරන්න අච්චු ගහන්න හැකියාවක් නැහැ. ඒ නිසා අපි එහෙම කරලා නැහැ. නීතිමය වශයෙන් ඉඩක් නැහැ. හැබැයි අපි සමාජයේ තේරුම් ගන්නවා මේ මුදල් අච්චු ගහනවා කියන එක වැරදි විදියට. මොකක්ද මේ මුදල් අච්චු ගහන්නේ? අලුතෙන් මුදල් නෝට්ටුවක් එළියට එන එකද? එහෙම නැත්නම් ආර්ථිකයට වෙළඳපළට මුදල් ප්‍රසාරණය වෙන එකද? ඇත්තටම සමාජයේ මේ මුදල් අච්චු ගහනවා කියලා කියන්නේ මුදල් ප්‍රසාරණය වෙන එක. මෙන්න මේ මුදල් ප්‍රසාරණය වෙන්නේ කොහොමද? ඇත්තටම මේ මුදල් ප්‍රසාරණය වීමට බලපානවා අපි රිසර්ව් මනි සංචිත මුදල් ප්‍රමාණය. ඒක තමයි මහා බැංකුව පාලනය කරන්නේ. ඒ මහා බැංකුව පාලනය කරන රිසර්ව් ප්‍රමාණය මත ලංකාව ඇතුලේ තියෙනවා පුළුල් මුදල් සැපයීම කියලා එකක් ඒකට කියනවා 2MB කියන එක බ්‍රෝඩ් මනි සප්ලයි ඒ අනුව ඒ කටයුතු මේ වෙනකොට පාලනය කරන්නේ නියාමනය කරන්නේ මහ බැංකුවට ඒ නිසා ආණ්ඩුව කිසිම ආකාරයකට මේ මුදල් සැපයීම වැඩි කරලා නැහැ අපි ඒ වැරදි තොරතුරු සමාජගත පුරයට කියනවා ඔබට මේ තොරතුරු ඇත්තම දැන් මහ බැංකුවේ වෙබ්සයිට් එකෙන් බලා ගන්න පුළුවන් මේක සතිපතා එළියට එනවා රිසර්ව් මනි ප්‍රමාණය කොච්චරද බ්‍රෝඩ් මනි ප්‍රමාණය කොච්චරද ඒ නිසා රටේ ආර්ථිකයේ ප්‍රසාරණය වෙනකොටත් මහ බැංකුවේ ඉදිරි විශේෂ විනිමය එනකොටත් මහ බැංකුවේ ක්‍රියාකාරකම් ගණනාවක් තියෙනවා. අපි කියනවා ඕපන් මාකට් ඔපරේෂන්, විවට වෙනද කටයුතු, සංචිත හැසිරවීම, මෙවැනි කාරණා මත මුදල් සැපයීමේ කාරණේදී මහ බැංකුවේ ක්‍රියාකාරකම් මත යම් ප්‍රමාණයක් එකතු වීම තියෙනවා. ඒ නිසා ආණ්ඩුව මුදල් අච්චු ගහලා නැහැ. ඒක සම්පූර්ණයෙන්ම සමාජයේ නොමග යවන්න සිදු කරන කාරණයක් කියන එක මම ඉදිරිපත් කරන්නට ඕනේ. මේ සංඛ්‍යා දත්ත ලේඛන ගත්තාම ලංකාවේ රිසර්ව් මනි තියෙන්නේ ට්‍රිලියන 1.6ක් වගේ ප්‍රමාණයක් පුළුල් මුදල් සැපයීම ට්‍රිලියන දැන් 15කට කිට් වෙලා තියෙනවා. ඒතර ගිය අවුරුද්දට සාපේක්ෂව පුළුල් මුදල් සැපයීමේ යම් වර්ධනයක් වෙලා තිනවා. ඒ කියන්නේ මූල්‍ය වැළඳපළේ ක්‍රියාකාරකමක් මිසක් මහ බැංකුවේ මැදිහත් වීම මිසක් ආණ්ඩුව මුදල් අච්චු ගාලා නැහැ. ඒක සම්පූර්ණ වැරදි මතයක් සමාජගත කරන්නේ. ඒත් එක්කම තවත් විවිධ වූ මත සමාජයට ඉදිරිපත් කරනවා. ඒ අනුව අපි දැක්කා පසුගිය සතියේ පාර්ලිමේන්තුවේදී අපි විශේෂ වේස මහන්සියක් දරමින් මේ ස්ථාවරත්වය රකින්නකොට අපිට මුහුණ දෙන්න වෙන දේශීය අභියෝග වලට අමතරව විදේශීය අභියෝගත් එනවා බාහිර සාධකත් එනවා ඒ අතුව පැන නැගිච්ච කාරණයක් තමයි ඇමරිකානු එක්සත් ජනපදයේ මේ රෙසිප්‍රෝකල් ටැරිෆ් සම්බන්ධයෙන් සිදුවෙච්ච කාරණය එතෙන්දී ඔබ දකින්න ඇති මහ ජනතාව දකින්න ඇති ඒ කාරණයට අපි රජයේ මැදිහත් වෙලා ආණ්ඩුවේ නියෝජිත කණ්ඩායමේ මැදිහත් වෙලා අප්‍රියල් 2 දිනලා ඉඳලා තා වේස මහන්සිය ධර්මින් කරන ලද සියලු වැඩ කටයුතු කකුලෙන් ඇදීම සඳහාම ව්‍යාපෘති දියාතුණා මේක අපි හරියට කරන්නේ නැහැ මෙතන නෙමෙයි සාකච්ඡා කරන්න ඕනේ විනායත් එක්ක සාකච්ඡා කරන්න ඕනේ අපි සාකච්ඡා කරන විදිහේ වැරදි මේ අය කොහෙද ගියේ එහෙමේ ගියා කියලා උසුළු විසුළුට ලක් කරේ අපිගත්තු ක්‍රියාමාර්ග හැබැයි අපි ඒවට නොසැලී අපිට ඒ ක්‍රියාමාර්ග වලින් අවසාන ප්‍රතිඵලය විදිහට පුළුවන් වුණා අතරමැද තත්වයකට එන්න කියන අපිට දාපු මේ රෙසිප්‍රෝකල් ටැරිෆ් 44% 20% දක්වා අඩු කරගන්න ලැබුණා. ඒක අපි දකිනවා ජයග්‍රහණයක් විදියට. හැබැයි ඒ මොහොතේදීම අපේ මේ මැදිහත් වීම විවේචනය කරපු කණ්ඩායම් සංසන්දනාත්මකව වෙනත් රටවල් උදාහරණයට ගත්තා. ඉන්දියාව ගත්තා, වෙනත් රටවල් ගත්තා. අන්න ඒගොල්ලෝ සාකච්ඡා වලට යනවා. තාමත් ඇමරිකාවේ ඉන්නේ. අරයාගේ විවිධ විදියට කිව්වා. අපි නෙමෙයි. අපි කරේ අපේ කාර්යය. අපි කිසි කෙනෙක් උසුළු විසුළුවට ලක් කරේ නැහැ. අපි කිසි කෙනෙක්ගේ ක්‍රියාකාරකම් හැල්ලුවට ලක් කරෙත් නැහැ අපි යගේ මිල. මොකද අපි අපේ ආණ්ඩුව විදියට වෙනත් රාජ්‍යයකට පරිබාහිරව මුහුණ දෙන්න වෙන අකරතැබ්බයක් ගැටලුවක් අපි ජයග්‍රහණයක් විදියට සලකන්නේ නැහැ. අපිට පුළුවන් නම් තවත් උදව් කරලා ඒ අර්බුද බේරා ගන්නයි උත්සාහ කරන්නේ. හැබැයි විපක්ෂයේ සහ වෙනත් කණ්ඩායම් විසින් සමාජගත කරා අපේ උත්සාහය වැරදි අනෙක් රටවල් තමයි හරි කියලා. ඒ නිසා ඔවුන්ට ඒ සඳහා මුහුණ දෙන්න බැරි වුණා. ඒ නිසාම අතිගරු ජනාධිපතිතුමා විසින් පාර්ලිමේන්තුවේ කරන ලද කතාවකුත් විකෘති කරමින් අපි ඉන්දියාව පිළිබඳව මේ වපරැසීම් බැලුවා උසුළු විසුළු කරයි කියලා කිසිසේත්ම නැහැ. අපි ඉන්දියාවද, චීනයේද, ඇමරිකාන එක්සත් ජනපදයේද අනිකුත් සෑම රටක් එක්කම නිසි පරිදි ඒ රාජතාන්ත්‍රික සම්බන්ධතාවයන් පවත්වාගෙන යනවා. ඒ අනුව ඒ වැඩ කටයුතු කරමින් සිද්ධ කරමින් තියෙනවා. ඒ නිසාම මම ගරු කතානායකතුමනි ඉදිරිපත් කරන්න කැමති මෙවැනි තත්ත්වයන් වලට අපිට මුහුණ දෙන්නට පුළුවන්. එවැනි වැරදි ප්‍රකාශ සමාජගත කරන්න එපා. අපි කිසිසේත්ම එවැනි වෙනත් රටවල් වලට ඊනාවීම් සිදු කරන්නේ නැහැ. මොකද අපිට කියන්න බෑ මේ ටැරිෆ් සම්බන්ධයෙන් ඇමරිකානු එක්සත් ජනපදයේ මේ රෙසිප්‍රෝකල් ටැරිෆ් සම්බන්ධයෙන් අපි අද සන්තෝෂයටපත් වෙනවා. අපි සෑහීමකටපත් වෙනවා මේ ලබාගත්තු රේට් එක පිළිබඳව 44 ඉඳලා 20 දක්වා. ඒ සඳහා ගොඩක් කණ්ඩායම් වල සහභාගීත්වය තිබුණා. හැබැයි අපිට පාලනය කරන්න බැරි කාරණයක් නිසා මේක බාහිර සාධකයක්. මොකද ඇමරිකානු එක්සත් ජනපදයේ වෙනද ප්‍රතිපත්ති අනුව ඒගොල්ලන් කටයුතු කිරීමේදී හෙට වෙනස් තත්ත්වයක් එන්න පුළුවන්. ඔබ දකින්න ඇති ඒ රටවල් වලට ඇමරිකානු එක්සත් ජනපදයේ සහ ඒ රටවල් අතර පැති තත්ත්වයන්ගේ අනුපාත වෙනස් වෙච්ච හැටි. සමහර රටවල් වලට එකපාර රෙසිප්‍රෝකල් ටැරිෆ් එක වැඩි කරනවා, අඩු කරනවා. බ්‍රසීලයට එකවරක් 50 කළා, ආයෙ 10යි. සමහර රටවල් 145යි, චීනයට ආයෙ 30යි. ඒ විදිහට වෙන තත්ත්වයන් ආවා. මේ ඉහළ පහළ යෑම ඉන්දියාවෙත් එහෙම තමයි. හැබැයි ලංකාව අපිට පුළුවන් වුණා ස්ථාවරව මේ සාකච්ඡා ක්‍රමිකව පවත්වාගෙන ගන්න යමින් 44 විස්තර ගේන්න. හැබැයි අපි කියන්න දන්නේ නැහැ. ඉදිරියේදී අපිට පාලනය කරන්න බැරි තත්වයකදී වැඩි කරයිද නැද්ද? එහෙනම් රටේ වගකීම යුතු පුරවැසියෙක් විදිහට, විපක්ෂයක් විදිහට, විශේෂයෙන් මේ පාර්ලිමේන්තුවට සම්බන්ධ මහජන නියෝජිතයන් විදිහට අපේ වගකීම වන්නේ එවැනි අර්බුදකාරී තත්වයකදී එය සමනය කර ගැනීමට මූණ දීම. අපි සූදානම් ඕනෑම අභියෝගකාරී තත්වයකදී මූණ දෙන්න ඒ කරුණු මහජනතාවට ඉදිරිපත් කරන්න. ඒ නිසා ගරු කථානායකතුමනි, මම මේ අවස්ථාව කරගන්නවා මේ අපේ ස්ථාවරත්වය ගොඩනැගීම එතනින් බිඳවට්ටන්නේ නැතුව. මොකද මේගොල්ලන් මේ මොහොතේදී අපි හිතනවා ඒගොල්ලෝ හොඳින්ම දන්නවා මේ ස්ථාවරත්වය බිඳවට්ටන්න එක ප්‍රධාන විචල්‍යයක් බලපානවා. ඒ වෙන මොකක්වත් නෙමෙයි, මේ රටේ තියෙන පොලි අනුපාතයේ මූල්‍ය වෙළඳපොළේ ස්ථාවරත්වය. මේ මූල්‍ය වෙළඳපොළේ ස්ථාවරත්වය බිඳ වැටුවොත් මේගොල්ලන්ගේ අභියෝගය ජයග්‍රහණය කරනවා. මම හිතන ඒක ආණ්ඩුවක් විදියට ඔබ දේශපාලනය කරාට පෙර රටක් විදියට සමස්ත ජනතාව විදියට මේ මොහොතේ ජනතාව දුක් විඳින්න තියෙනවා. ඕන් කොට ගැනීම ව්‍යාපාර කරන වැරදි ක්‍රියාකාරකමක්. ඒ නිසාම වෙන්න ඇති මේ මුදල් අච්චු ගන්නවා කියලා සමාජයේ වැරදි මතයක් සමාජගත කරන්න උත්සාහ කළේ. මොකද එක් මොහොතකදී මුදල් කියලා කියන්නේ එක පැතකින් ආර්ථිකය සංවර්ධනය කරන්න, දියුණු කරන්න, අමුද්‍රව්‍ය මිලදී ගන්න, ප්‍රාග්ධනය කැඳවන්න ක්‍රියාත්මක කරන විචල්‍යයක් වගේම මුදල් කියලා කියන්නේ තවත් මුදල් වෙළඳපොළ හැසිරෙමින් ආදායම් උපයන්න පුළුවන්, ලාභ උපයන්න පුළුවන් විචල්‍යයක්. ඒ නිසා යම් සැකයක්, අවිශ්වාසයක් සමාජය ඇතුළේ නිර්මාණය කළොත් මෙන්න මේ මුදල් අච්චු ගැසීම හෝ ආර්ථිකය ප්‍රසාරණ වීම ගැටලුවක් සිද්ධ වෙනවායි කියලා මම හිතනවා. අපේ එක මොහොතකින් මේ ආර්ථිකයට යම් බලපෑමක් ඉස්ස කරන්න පුළුවන් කියලා. ඒ නිසා ගරු කථානායකතුමනි,
කථානායකතුමනි, මුදල් නියෝජ්‍ය ඇමතුමා කතා කරන එක සාමාන්‍ය සුපරිදිව මේක තමයි දිගටම ගින්ද තියෙන ක්‍රමවේදය.
ගරු මන්ත්‍රීතුමා
මේ අවස්ථාවේදී ඉදිරිපත් කළ තියෙන්නේ
ඒක
නෑ, ඒක නෙමෙයි සංසරණයට ආපු එක නෙමෙයි. මේක වැරදි මතයක් ගරු මන්ත්‍රීතුමනි. මුදල් සංසරණයට එීමේ බලය, ඒ කියන්නේ මුදල් ප්‍රසාරණය කිරීමේ බලය, ඒ කියන්නේ රිසර්ව් මනි සහ බ්‍රෝඩ් මනි අතර පරතරය වෙන්න පුළුවන් ආකාර දෙකයි. එකක් තමයි ආණ්ඩුව විසින් මොනිටරි ෆයිනෑන්සින්, මුදල් අච්චු ගැසීම. ඒක තමයි නරක වැඩේ. පහුගිය ආණ්ඩුව වලින් මේ විදිහට කරලා අවභාවිත කරලා මුදල් වියදම් කරලා විවිධ ව්‍යාපෘති කරලා රට ඇතුලේ උද්ධමනකාරී සත්‍යයක් නිර්මාණය කරපු ඉතිහාසයක් තියෙන. ඒක එක ආකාරයක්. දෙවැනි ආකාරය තමයි මහ බැංකුව විසින් තමුන්ගේ මුදල් පරිපාලනය කරමින් විවිධ වෙළඳ කටයුතු, ඕපන් මාකට් ඔපරේෂන් සරා රිසර්ව්ස්, ෆොරින් රිසර්ව්ස්, ඒක හේවනි කාරණේ. ඒ අනුව නැත්තම් මුදල් සැපම එකම තැනක තියෙන්නේ නැහැ. මම කියන්නේ මෙන්න මේ කාරණා වැරදි ආකාරයට සමාජගත කිරීමයි. කියන්නේ මහ ජනතාව තාක්ෂණික කාරණා තේරුම් ගන්නේ නැහැ. මුදල් අච්චු ගැසීම කියලා කිව්වම ඒගොල්ලන් දකින්නේ මන්ත්‍රීතුමා කියන මේ කාරණේ නෙවෙයි. ඒගොල්ලන් දකින්නේ ආණ්ඩුව මුදල් අච්චු ගහලා වියදම් කරනවා නාස්තිකාර. අපි කිසිම ආකාරයකට එහෙම මුදල් අච්චු ගහලා අනවශ්‍ය ව්‍යාපෘති නැයි තාමත්ම විනිවිදභාවයෙන් මුදල් විනය, ෆයිනෑන්ෂල් ඩිසිප්ලින් එක පවත්වාගෙන යනවා. මේ මොහොතේ තියෙන මූල්‍ය රාජ්‍ය මූල කළමනාකරණ පනත, රාජ්‍ය ණය කළමනාකරණ පනත, මේ දෙක ඇතුලේ ඒ කිසි ඉලක්කයක් නිර්ණායකයක් කඩලා නැහැ, නිසි ආකාරයෙන් ගෙනියනවා. ඒ අනුව තමයි අද ඉදිරිපත් කරන මේ රාජ්‍ය ණය කළමනාකරණ පනතත් අපිට ඉතාමත් වැදගත් වෙන්නේ. මේක හිමින් සීරුවෙන් අපි ඉදිරියට අරගෙන යන්නට ඕනේ. මොකද මේ මොහොත වෙනකොට රාජ්‍ය ව්‍යවසායන් විශාල ප්‍රමාණයක් තියෙනවා. අතීතයේදී පවත්වාගෙන ආපු රාජ්‍ය ව්‍යවසායන් රාජ්‍යයට වැය බරක් වෙලා තියෙනවා. ඒවත් අපි හදන්නට ඕනේ. අකාර්යක්ෂමතාවයේ මුල් බැලලා තියෙනවා. මේ ප්‍රශ්න ගණනාවක් එකට තියෙද්දී මේ ණය කළමනාකරණයේ ඇපදීම, ඒ උපණය දීම, මේ ක්‍රියාකාරකම් අරත් අපි ඉදිරියේදී පෙන්නනවා. අපි කොහොමද අපේ ආණ්ඩුව යටතේ රාජ්‍ය මූල්‍ය විනය නිසි ආකාරයට පවත්වාගෙන යන්නේ. ඒ නිසා අපි විශේෂයෙන් කරු සභාවෙන් සහ මහජනතාවෙන් ඉල්ලා සිටින්නේ ඒ සඳහා අපිට සහයෝගය දෙන්න. හැබැයි මෙතන තියෙන අඩුපාඩු ගැටලු තියෙනවා, අපි සාකච්ඡා කරන්න පුළුවන්. මේ මොහොතේදී තාමත්ම වැදගත් වෙන්නේ මේ ස්ථාවරත්වයේ මත ආණ්ඩුවට රටට ආයෝජන කැඳා ගැනීමේ ක්‍රමවේදය. ඒ සඳහා අවශ්‍ය වෙන වටපිටාව සකස් කිරීම, ලෙවල් ප්ලේයින් ෆීල්ඩ් එකක් සම බිමක් නිර්මාණය කිරීම, නීති රකස් කිරීම. අපි දැනටමත් යම් යම් නීති ප්‍රමාණයක් සකස් කරලා තිනවා. ඉදිරියේදී මේ ආයෝජකයන්ගේ ආරක්ෂාව, ඉන්වෙස්ටර් ප්‍රොටෙක්ෂන් ලෝස් ඉදිරිපත් කරන මේ සෑම දෙයක්ම විනිවිදභාවයෙන්, පාරදෘශ්‍යභාවයෙන් වැඩ කටයුතු කරන ආණ්ඩුවක් කියන කාරණියත් සඳහන් කරමින් මගේ අදහස් දැක්වීම අවසන් කරනවා. බොහොමත්ම ස්තුතියි කරු කථානායකතුමනි.
කාලේ අවසන් වෙන නිසා දැන් ඇමතුමා මේ සම්බන්ධයෙන් දෙකක් තියෙන. ඔබතුමා පාර්ලිමේන්තුවේ කියන්නේ සුපුරුදු පරිදි මෙතෙක් දුර වෙලා තියෙන එක. මාස 6කට විතරයි එක කාලයකට එක පරිච්ඡේදයක මේ print කරන එක පටන් ගත්තේ. නැත්තම් assets වලට print කරන්නම තියෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් වැරදි මතයක් ආයිත් නිවැරදි කරන්න ඕනේ. මේක තමයි ගිනින ක්‍රමවේදය. තවත් එකක්
කතා කරමු. දැන් මේ සභාවේ විවාදාත්මක නැහැ. ඒ
ඕඩර් නැහැ. අද වෙලාව පැයකුත් ඉතුරු වුණා.
දැන් එබතුමා
පැයකුත් ඉතුරු වුණා. මේ සම්බන්ධයෙන් දැන් මේ මේ සම්බන්ධයෙන්
පොයින්ට් බෝඩ් එකක් දෙනදී ගරු මන්ත්‍රීතුමන්ලා මතක තියාගන්න පොයින්ට් වල සභාව නෑ 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 තීරණය ඒකට තමයි විවාද ගරු මන්ත්‍රීතුමන්ලා විවාදයක් විවාදයක් නෙමේ. නෑ නෑ එයා ප්‍රශ්නයක් නේ. කොණ්ඩබල් කබීර් රෂීම් මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 15ක් තියෙනවා. ස්පීකර් කොණ්ඩබල් කබීර් රෂීම් ගරු මන්ත්‍රීතුමාට තේරුම් ගන්න පොයින්ට් කෝඩ් එකක් කියන්නේ සභාව පවත්වා ගන්න මේ කන්ඩක්ටර් එකේ තියෙන ප්‍රශ්නයක් විතරයි. මේ තියෙන විවාදයක් නෙවෙයි. ගරු මන්ත්‍රීතුමා ඉන්න ගන්න.
ගරු
කබීර් රෂීම් මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 15ක් තියෙනවා.
ගරු කථානායකතුමනි මැලේසියාවේ සමාජ ක්‍රියාකාරිකයෙක් වන
නියෝජ්‍ය කථානායකතුමා මූලාසනයට පැමිණ ඇත.
Honorable member on the feet.
You have to reset my time. I haven't started.
Okay, not more than that. Yes, honorable member, not more than that.
Right intervention, you came to the chair there. What I want to do is intervene.
Yes, honorable Ravi Karnanaki, you can just clarify your issue. Just
thank you, Deputy Speaker.
15 seconds.
Thank you. I wish you a long stay in that chair, sir. Honorable Deputy Speaker, what I want to intervene with the Deputy Minister of Finance was that printing goes on every day. Whether it's asset-backed printing is all that is asked. When you say there is no printing by the government, there's something wrong. Because then there's a contraction. So the next one is, the Honorable Deputy Minister mentioned that the central bank chief or his envoy will be representing in this gambling authority. Remember, this house has made the central bank an independent institution. He goes for textile negotiation. He goes for Singapore for investment promotion. How can this independent authority suddenly become non-independent? How you can't basically be getting him to be in a position when he's completely independent? He's the only one who can buy cars when the rest of the country can't buy cars. What is this? This parliament becomes a joke on this basis.
Okay,
so, Honorable Deputy Speaker, I know that what I'm trying to drive upon is something which is good for the country. This is not an opposition taking the government on. But let's act as a country together and ensure that we correct
our animals. Okay, I think the minister has got your point. Honorable Ravi Karnanaika, I see that you have not got a slot for us on the debate today.
No, today, Honorable Gayantha Karunathilake, given
so,
because...
I think so still you could still take a little time from the opposition.
Save 1 hour for you today.
Allocation.
That's the reason why we also graduated you to the chair there at this moment, sir. So,
you can join this debate, you know, because you have a long submission, I feel.
Honorable Speaker, if you, with your magnanimity, can get the Deputy Minister to answer the question, because the entire Public Management Act basically stems...
Okay. Shall we go to the next member who is on the side of the opposition? That's left to him. Left to the Honorable Minister.